සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් යම් ප්‍රමාණයක් දේශනා කරවගෙන ශ්‍රවණය කිරීම සඳහා. බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන සැදැහැවත් පින්වතුන්ට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන ධර්මශ්‍රවණය කළ යුතු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි ධර්මශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සාකච්ඡා කරනු ලබන්නේ දක්ඛින විභංග සූත්‍රාට්ඨ කතාවේ 6 වෙනි දේශනාව. 5 වෙනි ධර්මදේශනාව නිමා කරනකොට අපි සිහිපත් කරන්නට යෙදුනා සංඝයා කෙරෙහි ගෞරව සහිතව දානය පිරිනැමීමට යමෙක් සමර්ථද ඒ පුද්ගලයාගේ දානය සංඝිකයි කියලා. පිනතුනි, සඳහන් කළා දුස්සීලයන්ට දෙන දානය වගේ, නමුත් සංඝරත්නය අරමුණු කරගත යුතුයි කියලා. දුස්සීලයන් හට දෙන දානය නමුත් මහා සංඝරත්නයට දෙන දානය වගේයි කියලා අරමුණු කරන්න ඕනේ. එහෙම අරමුණු කරලා දන් දුන්නහම තමයි ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා කවුරු වුණත් මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න අපිට පුළුවන් වෙන්නේ. පින්නතුනි, මේ කාරණාව පිළිබඳව උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණයක් දැනගත්තහම අපිට ධර්ම කාරණාව තව වැටහෙනවා. මේ උදාහරණයේ සිහිපත් කරනවා එක උපාසක මහත්මයෙක් දානයක් පිළියෙල කරලා ඒ දානය සංඝසතු කරලා පූජා කරන්න අදහස් කරලා විහාරස්ථානයට ගිහිල්ලා එක භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලා හිටිනවා. මේ උපාසක මහත්මයාට ලැබෙන්නේ දුස්සීල භික්ෂුවක්. උපාසක මහත්මයාත් හොඳටම දන්නවා මට ලැබුණේ දුස්සීල භික්ෂුවක් කියලා. නමුත් මනාව මේ පිළිබඳව අවබෝධයක් තියෙන නිසා ඉතාමත්ම ගෞරවයෙන් ඒ භික්ෂූන් වහන්සේ නිවසට වැඩමවාගෙන යනවා. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගෙදරට දානෙට වැඩියනම් කොහොමද උපස්ථාන කරන්නේ? කොහොමද පිළිගන්නේ? කොයි ආකාරයෙන්ද වඩා හිඳවගන්නේ? කොහොමද දම් පිළිගන්වන්නේ? අන්න ඒ වගේම මේ භික්ෂූන් වහන්සේට උපස්ථාන කළා. මහා ගෞරවයෙන් පිළිගත්තා. දෙපා දෝවන ආදිය, තෙල් ගැල්වීම ආදිය මේ සියල්ලම පුදුම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා. ගෙදර මල් පාවඩ දාලා, වියන් බැඳල, සිදු පිරිවට එළල ප්‍රණීතව දානය පිළියෙල කරලා තිබුණා. ඉතාම ගෞරවයෙන්, භයපක්ෂපාතිත්වයෙන්, වචනයක්වත් වරදින්නැතුව ගෞරවයෙන් කතා කර කර දම් පූජා කළා. ඒ දානය පූජා කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංඝරත්නය උදෙසායි මම මේ දානය පූජා කරන්න කියන අරමුණ. මහා සංඝරත්නය අරමුණු කරලයි දානය දෙන්නේ. මේ අප උපස්ථාන කරන්නේ නිර්මල පිරිසිදු මහා සංඝරත්නයට. ඒ චේතනාවෙන් මේ දානය දෙන්නේ. පිනතන පින්කමේ කටයුතු නිමා වුණා. ගෞරවනීය ආකාරයෙන් ස්වාමින් වහන්සේ විහාරස්ථානයට වැඩමෙව්වා. දැන් ඒ කටයුතු ඉවරයි. දායක මහත්මයා ටිකක් හවස් වෙලා තමන්ගේ ගෙදර ඉදිරිපස අසුනක වාඩි වෙලා විවේකීව ඉන්න වෙලාවේ දවල් දානෙට වැඩම කළ භික්ෂූන් වහන්සේ විහාරස්ථානයේ යම් කටයුත්තකට අවශ්‍යතාවයක් ඇති නිසා ටිකක් උදැල්ලක් ඉල්ලගන්න ආවා. පින්කමට ආපු පිරිසත් ඉන්නවා. උපාසක මහත්මයා වාඩි වෙලා ඉන්න තැනම උදැල්ලක් තියෙනවා. ස්වාමින් වහන්සේ වඩිනවා දැකලා උපාසක තැන ආසනයෙන් නැගිට්ටෙවත් නෑ. ආසනයේම ඉඳගෙන මොකද කියලා ඇහුවා. ඒ ස්වාමින් වහන්සේ සඳහන් කළා උදැල්ලක් ඉල්ලගණ්ඩයි කියලා. උදැල්ල ළඟ තිබුණනි. තමන්ගේ පාදයෙන් උදැල්ලට පාපහරක් එල්ල කළා. උදැල්ල විසි වෙලා ගිහිල්ල ස්වාමින් වහන්සේ ළඟ වැටුණා. අරගෙන යන්න කියලා කීවා. මේක දැකලා ගෙදර හිටපු අය පුදුමයට පත් වුණා. උපාසක මහත්මයාගෙන් අහනවා මොකක්ද ඒ කරපු වැඩි? ඔය හාමුදුරුවන්ට නේද දවල් දන් දුන්නේ? හරියට බුදුරජාණන් වහන්සේ වැඩම කරවනවා වගේ වැඩමවාගෙන ඇවිල්ලා ඒ තරම් මහා සංග්‍රහයක් කරලා දන් දීලා. නමුත් දැන් සලකපු හැටි ඒ වෙලාවේ සඳහන් කළා මම ඒ වෙලාවේ දන් දුන්නේ මහා සංඝරත්නයට. නමුත් මම උදැල්ල දුන්නේ දුස්සීල භික්ෂුවකට. ඒ කාරණා දෙක අතරේ වෙනසක් තියෙනවා කියලා. දුස්සීල භික්ෂුවක් ලැබිලා නමුත් මහා සංඝරත්නය අරමුණු කරලා දන් දෙන්න පුළුවන් නම් ඒ දානයේ මහත්ඵල මහානිසංස දානයක් බවට පත් කරගන්න පුළුවන් කියන කාරණාව ධර්මයේ මනාව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා දායකයා තුළ මනාව ප්‍රඥාවක් තිබිය යුතුයි. පින්නතුනි මේ කාරණා ගැන මෙහෙම කල්පනා කරනකොට වර්තමානයේ අපි දෙන බොහෝ දාන සංඝික වුණාද කියන කාරණාව ආපහු හිතන්නුනේ. කාසාව කණ්ඩකයන්ට දීලා කොහොමද අසංඛේය ආනිසංස ලබන්නේ කියලා ඇහුවහම උත්තරයක් දෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන යන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම තමයි ඒ දානීය නියෝජනය කරන්න කියලා. දන් දෙන්නේ කාසාව කණ්ඩකයන්. එතකොට ආනිසංස ලැබෙන්නේ කොහොමද කියලා අහපුවමයි සඳහන් කරන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ආර්ය මහා සංඝරත්නයටයි ඒ දානය දෙන්න කියලා. එතකොට අහනවා උන් වහන්සේලා පිරිනිවන් පාලා බොහෝ කල් නේද කියලා. නැවත උත්තරයක් දෙනවා ඔව්, නමුත් මහා සංඝරත්නය අරමුණු කරහම මුල වැඩඉන්නේ උන්වහන්සේලාම තමයි කියලා. පින්නතුනි අද දක්වාම වැඩඉන්න රහතන් වහන්සේලා මේ දානය පිරිසිදු කරනවා. අපි දානයක් පූජා කරනකොට මහා සංඝරත්නය අරමුණු කරහම අපේ අරමුණ පිහිටන්නේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රධානව 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට. එදා ඉඳල අද දක්වාම මේ ශාසනයේ වැඩඉන්නවනං මහරහතන් වහන්සේලා. ඒ මහරහතන් වහන්සේලා අරමුණු කරලයි වර්තමානිත් ශාසනයේ ගුණපුරණ භික්‍ෂු මහසංගරත්නයත් එකතු කරගෙන අපි මේ දන් දෙන්නේ. ආං ඒ නිසයි අපේ දානේ මහත් පලවෙන්නේ මහානිසංස වෙන්නේ කියලා කරුණු සඳහන් කරනවා. පිනතනේ නමුත් ඊළඟට මෙතන සංඝරත්නයේ ආකාර තුනක් ගැන සඳහන් කරලා තියෙනවා. ආකාර තුනක් ගැන සඳහන් කරහම කවුද ඒ? පළවෙනි කොටස තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව එදා වැඩ සිටිය සංඝරත්නය. දෙවනුවට සඳහන් කරනවා මේ කාලි, එහෙම කියන්නේ මේ අටකතාව ලියන කාලි, වැඩඉන්න මහා සංඝරත්නය එදා ඉඳලා අද දක්වාම මේ ශාසනය වැඩඉන්න මහා සංඝරත්නය දෙවනියට සඳහන් කරනවා. තුන්වෙනුවට සඳහන් කරනවා අනාගතයේ වැඩඉන්න කාසාව කණ්ටක සංඝරත්නය ආදී වශයෙන් සංඝරත්න තුනක් වැඩඉන්නවා කියලා. එතකොට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න කාලි වැඩහිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව උන්වහන්සේලාගේ තිබිච්ච ගුණය කොයි තරන්ද. ඒ ගුණය තරමටම මේ කාලෙ වැඩඉන්න සංඝයාගේ ගුණ අනන්තයි කියලා කල්පනා කරන්න එපා කියනවා. මේ කාලෙ හැටියට හිතන්න කියලා කියනවා. අනාගතයේ තියෙන කාසාව කණ්ටක කියන සංඝරත්නයේ ගුණ මේ කාලෙ වැඩඉන්න සංඝයාගේ ගුණේ තරම් හිතන්න එපා කියලා කියනවා. නමුත් පින්නතුනි මේ සංඝරත්න තුන සමානයි කියලා කොහොමත් හිතන්න එපා කියලා පැහැදිලි කරනවා. හේතුව තමයි ගුණ වශයෙන් සමාන නැති නිසා. භාග්‍යතුන් වහන්සේගේ කාලෙ වැඩ හිටපු සංඝරත්නය කොහොමද? මේ කාරණාව සඳහන් කරන කාලින්දලා අද දක්වා වැඩ ඉන්න සංඝරත්නය කොහොමද? අනාගතයේ වැඩ ඉන්න කාසාව කණ්ටක සංඝරත්නය කොහොමද? මේ සංඝරත්න තුන ගුණ වශයෙන් සමාන නැහැ. එහෙමනම් පින්නතුනි ඒ ඒ කාලයේ හැටියට මේ කාරණාව කතා කරන්න කියලා සඳහන් කරන්නේ එකයි. ඊළඟට කියනවා පින්නතුනි යම් කෙනෙකුට සංඝරත්නයේ අරමුණු කරලා දන් දෙන්න ප්‍රතජන ශ්‍රමණයෙක් ලැබෙනවා, ඒ වගේම පෞද්ගලිකව දන් දෙන්න සෝවාන් වහන්සේ නමක් ලැබෙනවා. එහෙම වුණොත් පෞද්ගලිකව සෝවාන් වහන්සේට දෙන දානයට වඩා සංඝ සතුමය වශයෙන් ප්‍රතජන භික්ෂූන් වහන්සේට දෙන දානය මහත් ඵලයි කියලා. සෝවාන් වහන්සේ නමකට දානයක් දෙන්න ලැබුණොත් ආනිසංසයේ කොයිතරම් උසස් වෙනවද කියන කාරණාව මේ ශාසනීය දානය පිළිබඳව පැහැදිලි කරපු බොහෝ තැන්වලි අපි අහලා දන්නවා. නමුත් පින්නතුනේ ඒ සෝවාන් වහන්සේට දන් දෙන්නේ පෞද්ගලිකව. එහි ආනිසංසේවත් අපිට වැටහෙන්නේ නෑ, අසංඛ්‍ය අප්‍රමාණයි කියලා තියෙන්නේ. නමුත් පින්නතුනේ ප්‍රතජන භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරලා දෙන්නේ සංඝ සතුමේ වශයෙන්. එතකොට පෞද්ගලික දානයකට වඩා මහා සංඝයා අරමුණු කරගෙන පූජා කරන දානේ ආනිසංස වැඩි. ඒකයි ඒ නිසා එහෙම සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි කෙනෙකුට සංඝ සතුමේ වශයෙන් දානයක් දෙන්න සෝවාන් වහන්සේ නමක් ලැබෙනවා. පෞද්ගලිකව දානයක් දෙන්න සකදාගාමින් වහන්සේ නමක් ලැබෙනවා. සෝවාන් වහන්සේට දෙන සංඝසතුමය දානය මහත්ඵලයි. පෞද්ගලිකව දෙන සකදාගාමීන් වහන්සේට දෙන පෞද්ගලික දානයට වඩා. පින්නතුනි, සඳහන් කරනවා සංඝ රත්නය අරමුණු කරලා දන් දෙන්න දක්ෂ කෙනා සෝවාන් වහන්සේට දෙන දානී ආනිසංසේ මහත්ඵල කරගන්නවා. මුලින් සඳහන් කරපු කාරණාව පැහැදිලි කරනවා, සංඝ රත්නය අරමුණු කරලා දන් දෙන්න දන්න කෙනා සෝවාන් වහන්සේට දෙන දානී ආනිසංසේට වඩා පෘතජ්ජන ශ්‍රමණයන් වහන්සේට දන් දීලා මහත් වූ ආනිසංසයක් ලබනවා කියලා. සංඝරත්නයෙන් මට එක නමක් දෙන්න කියලා සෝවාන් වහන්සේ නමක් ලබලා පෞද්ගලිකව දන් දෙන්න සකදාගාමීන් වහන්සේ නමක් ලැබුවත් ඒ එසේමයි කියලා සඳහන් කරනවා. සංඝරත්නයට ගරු කරන්න මනාව දන්න පුද්ගලයෙකුට දුස්සීලයක් ලැබුණොත් පුද්ගලිකව දානයක් දෙන්න රහතන් වහන්සේ නමක් ලැබුණ දුස්සීලයක් ලැබිලා තියෙනවා සාංගිකව දානයක් දෙන්න, මහරහතන් වහන්සේ නමක් ලැබිලා තියෙනවා පෞද්ගලිකව දානයක් දෙන්න. පෞද්ගලිකව මහරහතන් වහන්සේට දෙන දානයට වඩා මහා සංඝයා අරමුණු කරලා දුස්සීල භික්ෂුවකට දෙන දානය මහත්ඵලයි. හේතුව තමයි අරමුණු කරලා තියෙන්නේ මේ ශාසනය නියෝජනය කරන මහා සංඝරත්නය. මහා සංඝරත්නය කියලා කියහම සීමාවක් නැහැ. රහතන් වහන්සේ නමක් කියලා කියහම එක්කෙනයි. ඒ හින්දා මේ දානය මහත්ඵල කරගන්න දායකයාට මහත් වූ ප්‍රඥාවක් තිබිය යුතුයි කියන කාරණාවක් සිහිපත් කරන්න ඒ නිසා. යම් තැනක දේශනා කරලා තියෙනව නම් මහරජ සිල්වතාට දෙන දානේ දුසිල්වතාට දෙන දානයට වඩා මහත්ඵලයි කියලා, අන්න ඒ ක්‍රමය අතහැරලා මේ කාරණාව සඳහන් කරලා තියෙන බව පැහැදිලි කරනවා. සිල්වතාට දෙන දානේ දුසිල් කෙනෙකුට දෙන දානයට වඩා මහත්ඵලයි. එහෙම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතන විස්තර කරනකොට ඒ ක්‍රමය අත්හැරිය කියලා අටකතාවේ සඳහන් කරනවා. ඇයි ඒ ක්‍රමය අත්හැරී දුසිල් කෙනාට දෙනව නමුත් අපේ හිතේ අරමුණු කරලා ඉන්නේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය ඇතුළේ පින්නතුනි දුස්සීලියෝ නෑ කියලා අපි කලින් මේ දේශනා මාලාවේ පැහැදිලි කරලා තියෙනවා. මහා සංඝරත්නය ඇතුළේ දුස්සීලියෝ නෑ. දුස්සීල සංඝයා කියලා ජාතියක් මේ ශාසනයේ නෑ. යමෙක් එහෙම සඳහන් කරනවා නම් ඒ ශාසනය ගැන දන්නේ නැති කෙනෙක්. දුස්සීලයි කියලා කියන්නේ පාරාජිකා වෙච්ච කෙනෙකුට. පාරාජිකා වුණොත් විතරයි දුස්සීල. උපසම්පදා භික්ෂූන් වහන්සේට තියෙන පාරාජිකාපත්තීන් හතර යම් භික්ෂූන් වහන්සේ නමක් රැකගෙන 220 ගානක් ප්‍රාතිමෝක්ෂයේ තියෙන ඉතුරු ශික්ෂාපද සියල්ලම කැඩිලා ගිහිල්ලා තිබුණත් උන්වහන්සේට දුස්සීලයි කියන්න බෑ කියන කාරණාව සඳහන් කරනවා. එවන් භික්ෂූන් වහන්සේලාට දුස්සීලියෝ කියලා නෙමෙයි කියන්නේ, ලැජ්ජ නැති භික්ෂූන් කියලා. දුස්සීල කියලා කියන්න බෑ. එම අවසරයක් දීලා නෑ භාග්‍යවතුන් වහන්සේ. පාරාජිකා වුණොත් ශාසනයට අයිති නෑ. පාරාජිකා වෙනවාත් එක්කම පැවිද්ද අහිමි වෙනවා. පැවිද්ද අහිමි වුණා කියලා කියන්නේ මේ ශාසනය ඇතුළේ නෙමෙයි, එයා ශාසනයෙන් එළියට ගිහිල්ලා ඉන්නේ. ඒ පුද්ගලයාට ශාසනය දොර වැහිලායි තියෙන්නේ. නමුත් සිවුරු පොරවගෙනයි ඉන්නේ. හිස මුඩු කරලයි ඉන්නේ. ඒ නිසා ඔහු ගිහියෙක් නෙමෙයි. නමුත් සංගරත්නයට අයිතිත් නෑ, ශාසනය දොරත් වැහිල් අයිතියෙන්නේ. ඒහින්ද ඔහු පැවිද්දෙකුත් නෙමෙයි. එහෙම අයට කියන්න කීවේ හිස මුඩු කරගත්ත ගිහියෙක් කියලා. මොකද ගිහියෙකුත් නෙමෙයි පැවිද්දෙකුත් නෙමෙයි, හිස මුඩු කරගත්ත ගිහියෙක්. ඒකයි මෙතන මේ සඳහන් කළේ. දුස්සීලයකුට දෙනව නමුත් මහා සංඝරත්නය අරමුණු කරලා දෙනකොට මහා සංඝයාට දුන්න ආනිසංසය තමයි ලැබෙන්නේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා ඒ දානයේ මහා සංඝරත්නයට දුන්න නිසා මහත් ඵල වුණා. නමුත් සංඝරත්නය අරමුණු කරලා දෙන මේ කිසිම දානයක් බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලික දානය තරම් මහත් ඵල නම් නැහැ කියලා. ඒ කාරණාව අපි මුලින් පැහැදිලි කරගෙන ආවා. පෘථග්ජන භික්ෂුවක් ලැබිලා සංඝ සතුව දන් දෙන්න, පෞද්ගලිකව දන් දෙන්න සෝවාන් වහන්සේ නමක් ලැබිලා. පෞද්ගලිකව සෝවාන් වහන්සේට දෙන දානයට වඩා සංඝ සතුමේ වශයෙන් පෘථග්ජන භික්ෂුවකට දෙන දානේ මහත්ඵලයි. තව කෙනෙකුට දුස්සීල භික්ෂුවක් ලැබිලා සංඝ සතුමේ වශයෙන් දානයක් දෙන්න, පෞද්ගලිකව දන් දෙන්න රහතන් වහන්සේ නමක් ලැබෙන. රහතන් වහන්සේට දෙන පෞද්ගලික දානයට වඩා සංඝ සතුමේ වශයෙන් දුස්සීලයන්ට දෙන දානේ මහත්ඵලයි. ඊළඟට සඳහන් කළා හිතන්න එපා බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලික දානේ තරම් මේ ශාසනයේ මොන දානයක්වත් මහත්ඵලයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඉන්න නිසා, භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සංඝ සතු දාන ගැන නෙමෙයි මේ කියන්නේ. මහා සංඝරත්නය අරමුණු කරලා දෙන සංඝ සතු දානයට වඩා භාග්‍යතුන් වහන්සේට තනියම පූජා කරන පෞද්ගලික දානය ආනිසංස වැඩි. ඒක පිළිබඳව මෙහෙම සඳහන් කළා. මුළු ජම්බුද්වීපයේම බෙර ඇහැක් වගේ සමතලා කරලා මුළු ජම්බුද්වීපේ පුරාම සෝවාන් වහන්සේලා පේලි 10ක්, අනාගාමීන් වහන්සේලා පේලි 5ක්, සකදාගාමීන් වහන්සේලා පේලි 5ක්, අනාගාමීන් වහන්සේලා පේලි 2 හමාරක්, රහතන් වහන්සේලා පේලි 1 හමාරක්, පසේ බුදුරජාණන් වහන්සේලා පේලි 1ක් ජම්බුද්වීපේ වඩා හිඳුව. අපි කියමු ජඹදිව වටේට කියලා. මුළු ජම්බුද්වීපේ වට කරලම සෝවාන් වහන්සේලාගෙන් පේලි 10ක් රවුමට රවුම් 10ක් වැඩ ඉන්නවා. ඊළඟට සකදාගාමීන් වහන්සේලාගෙන් පේලි 5ක් රවුමට වැඩ ඉන්නවා. අනාගාමීන් වහන්සේලාගෙන් පේලි 2 හමාරක් රවුමට වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාගෙන් පේලි 1 හමාරක් රවුමට වැඩේ. පසේ බුදුරජාණන් වහන්සේලා 1 රවුමක් වැඩඉන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මැද්දෙ තනියම වැඩයි. එමනම් සෝවාන් වහන්සේගේ ඉඳල පසේ බුදුරජාණන් වහන්සේ දක්වා සංඝ සතුමේ වශයෙන් දානයක් දෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට තනියම පෞද්ගලික දානයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ තනියම පූජා කරපු පෞද්ගලික දානයේ ආනිසංසය තරම් අර සියලු දෙනා වහන්සේට දුන්න දානයේ ආනිසංසය බලවත් නෑ කියලා දේශනා කරනවා. තවත් එක කාරණාවක් සඳහන් කරනවා රතන සූත්‍ර 8 කතාවේ. එතන පැහැදිලි කරනවා පින්නතනේ මුළු ජම්බුද්වීපය පුරාම පසේ බුදුරජාණන් වහන්සේලා නිසීදනයෙන් නිසීදනය එක ළඟ 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 එලල පසේ බුදුවරු ජම්බුද්වීපයේ පුරාම වඩා හිඳුණු. ඒ වැඩ හිටියාම හරියට ධනහිසෙන් ධනහිස එකට ගැටෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධනහිස මේ බුදුරජාණන් වහන්සේගේ ධනහිසේ ගෑවෙන තරමට ළඟින් ඉන්නේ. මුළු ජම්බුද්වීපයේ පුරාම වඩා හිඳවලයි. ඒ ජම්බුද්වීපේ පුරාම වඩා හිඳවපු පසේ බුදුරජාණන් වහන්සේලාට දුන්න දානයෙන් ලබන ආනිසංසය ලෞතුරා බුදුරජාණන් වහන්සේට දුන්න ආනිසංසයත් එක්ක සංසන්දනය කරනකොට. පිනතුනි සංඛ්‍යාත්මකව සඳහන් කරන්න සංඛ්‍යාවක් නෑ කියලා කියන්නේ. යන් පසේ බුදුරජාණන් වහන්සේට දුන්න දානේ ඍණ වශයෙන් සඳහන් කළොත් එහෙමවත් සංඛ්‍යාවක් නෑ කියලා කියයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේට දුන්න දානය සොළොස් කලාවෙන් සඳහන් කළොත්, භාග්‍යතුන් වහන්සේට දුන්න දානේ සොළොස් කලාවෙන් කොච්චරක් තියෙනවද පසේ බුදුරජාණන් වහන්සේලාට දුන්න දානය කියලා කියන්න ගියොත් සොළොස් කලාවෙන් එක කලාවක්වත් නෑ කියලා කියන්නේ. මේ කාරණාවෙක් තේරෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන පූජාව මොන තරන් නම් මහත්ඵලයිද කියලා. පින්නතිනේ වර්තමානයේ ප්‍රඥාව තියෙන අය ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ කරන බුද්ධ පූජාව මෙන්න මේ තරං ආනිසංස ලබන්න පුළුවන් කියලයි කියන්න වෙන්නේ. ප්‍රඥාව ඇත්තන් අදත් මොන තරං පින් කන්දරාවක් රැස් කරගන්න පුළුවන් බොහොම වාසනාවන්ත කාලයකද අපි මේ ජීවත් වෙන්නේ කියලා අපිට සතුටු වෙන්න අවස්ථාව තියෙනවා කාරණාවියේදීලා. එහිද තවම පරක්කුනේ අවශ්‍ය ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි විතරයි. පින්නතුන ඊළඟට මෙතන සඳහන් කරනවා දානය පිරිසිදු වෙන ආකාර තවත් කීපයක් තියෙනවා කියලා. දානය විසුද්ධ වෙන ආකාර කීපයක් පිළිබඳව එතන සඳහන් කරනවා. එකක්, දායකයා නිසා විසුද්ධ භාවයට පත්වෙන දානය. එක දානයක් පිරිසිදු වෙනවා දායකය නිසා. ඒ ගැන සඳහන් කරනකොට වෙස්සන්තර මහරජ්ජුරුවන්ගේ දුවයි පුතයි දන්දීම පැහැදිලි කරන්න කියලා කියනවා. ජූජක බමුණ කියලා කියන්නේ සිල්වන්තයෙක්වත් ගුණවන්තයෙක්වත් නෙමෙයි. නමුත් තමන්ගේ ඉතාම කීකරු ඉතාම සුරතල් දරු දෙන්න මේ දුස්සීල බමුණට තමයි දන්ති. එතකොට කොහොමද මහරජ්ජිරුවන්ට ආනිසංස ලැබෙන්නේ? ආනිසංස ලැබෙන්නේ දායකයාගේ පාර්ශවයේ පිරිසිදු නිසා. දානය කොච්චර මහත්ඵල කරගත්තද දරුවෝ දෙන්න දන් දෙනකොට මේ මහ පොළොව කම්පා වෙනවා. මහ පෘථුවියේ භූමි කම්පාවක් ඇති වෙනවා. දායකයාගේ පිරිසිදු බව හින්දයි ඒ දානේ මහත්ඵල වෙන්නේ. ප්‍රතිග්‍රාහකයාගේ පිරිසිදු බව නිසා නෙවෙයි. එතකොට දානේ පිරිසිදු කරගන්න දෙවැනි ක්‍රමයක් දේශනා කරනවා. ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් විසුද්ධ වෙන දානයක් තියෙනවා. දායකයාගේ වශයෙන් එකක් පිරිසිදු වෙනවා, ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් පිරිසිදු වෙන දානයකුත් තියෙනවා. ඒකට උදාහරණයක් සඳහන් කරනවා. කල්යාණී නදිය මුව විට, කියන්නේ කැලණි ගඟ පටන් ගන්න තැන, මාළු අල්ලන පුද්ගලයෙක් දානයක් දෙනවා. හැමදාම මේ පුද්ගලයා කැලණි ගඟේ ආරම්භය ළඟ මාළු අල්ලනවා. හැමදාම පව් කරන කෙනෙක්. නමුත් ඒ පුද්ගලයා දානයක් දෙනවා දීඝසෝම කියන තෙරුන් වහන්සේට. තුන් වතාවක්ම ඒ දානේ දෙනවා. දැන් අර මාළු අල්ලන පුද්ගලයා මරණාසන්නයි. ඒ වෙලාවේ මේ පුද්ගලයා කියනවා, ආර්ය වූ දීඝසෝමයන් වහන්සේට දුන්න දානේ මම අපායෙන් උඩට ඔසවනවා කියලා. ජීවිත කාලෙම සත්තු මරාපු මේ පුද්ගලයා, මැරිලා නිරයට යන්න නියමිත මේ පුද්ගලයා, අර මහා පුණ්‍යවන්තයන් වහන්සේට දන් දීපු කුසලයේ නිසා නිරයට යන්න නොදී ඔසවනවා කියලා කියන්නේ. එතකොට දානේ මහත්ඵල වෙලා තියෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන්. මුලින් සඳහන් කරපු වෙස්සන්තර රජුරුවන්ගේ දානේ මහත්ඵල වුණේ දායකයාගේ වශයෙන්. ඊළඟට තවත් දානයක් සඳහන් කරනවා. දායකයාගේ වශයෙන්ුත් ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන්ුත් විසුද්ධ නොවන දානයක් තියෙනවා. දායකයා පිරිසිදුත් නෑ, ප්‍රතිග්‍රාහකයා පිරිසිදුත් නෑ. පිනතුන ඒ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කරනවා. වඩ්ඩමාන වාසී වැද්ද වගේ කියලා. වඩ්ඩමානකෙන් ප්‍රදේශයේ එක වැද්දෙක් ජීවත් වුණා. ඒ වැද්දා ප්‍රේතයකුට පින්දෙන්ට දානයක් දෙනවා. දානි දීල ප්‍රේතයට පින් අනුමෝදන් කරනවා. ප්‍රේතය පින් ගන්නේ නෑ. දෙවනි වතාවත් දානි දීල ප්‍රේතයට පින් අනුමෝදන් කරනවා. දෙවනි වතාවත් ප්‍රේතය පින් ගන්නේ නෑ. තුන්වෙනි වතාවත් දානි දීල ප්‍රේතයට පින් දෙනවා. තුන්වෙනි වතාවත් ප්‍රේතයට පින් ලැබෙන්නේ නෑ. අන්න ඒ නිසා සඳහන් කරලා ප්‍රේතයා එක දවසක් කෑ ගැහුව කියලා කියනවා. මේ දුස්සීලයෝ මගේ පින මංකොල්ල කනවා කියලා. ඇයි ප්‍රේතයට පින් හම්බෙන්නේ නෑනේ? සඳහන් කරනවා පින්නතුනි, අමනුෂ්‍යයන්ට පේනවා හොඳට සිල් ඇත්තේ කාටද සිල් නැත්තේ කාටද කියලා. සිල් නැති අයට දන් දීලා මියගිය අයට පින් දුන්නහම ඒගොල්ලෝ පින් ගන්නේ නෑ කියලා සඳහන් කරනවා. හේතුව සතුටු වෙන්න බැරි හින්දා, හිතේ ප්‍රීතියක් උපදින්නේ නැති හින්දා. මේකට තව කාරණාවක් සඳහන් කරනවා. අජාසත්ත රජ්ජුරු එක දවසක් මාලිගාවේ ඉන්නකොට රජ්ජුරුව දකිනවා ප්‍රේතෙක් ඉක්මනට ඉක්මනට ගමනක් යනවා. රජ්ජුරුව අහනවා කොහෙද හදිස්සියෙම යන්නේ කියලා. ඒ වෙලාවේ කියනවා මහරජතුමනි, මගේ දුව මට පින් දෙන්න පින්කමක් කරනවා. මං ඉක්මනට එහෙ යනවා පින් අනුමෝදන් වෙන්න කියලා. රජ්ජුරුව කියනවා ගිහිල්ලා එන්න, පින් ලැබුණේ නැත්තම් යන ගම මට කියන්න කියලා. ටික වෙලාවක් යනකොට ප්‍රේතයා ඉක්මනට ආපහු එනවා. රජ්ජුරුව කල්පනා කළා ඉක්මනට මේනවනි. රජ්ජුරුව ඇහුවා ඇයි පින් ගත්තද කියලා. ප්‍රේතයා කියනවා නෑ මහරජතුමනි, දන් දුන්නේ දුස්සීලයන්ට. ප්‍රේතයා හිතාගෙන ගිහිල්ලා තියෙන්නේ භික්ෂු මහා සංඝරත්නයට දන් දී කියලා. නමුත් දුව දානෙට ගෙදරට කැඳවලා තියෙන්නේ මේ බමුණු පඬිවරු. ඉතින් ඒ නිසා කියනවා තිසරණත් නෑ පන්සිලුත් නෑනේ. ඒ නිසා කියනවා දුස්සීලයන්ට දන් දුන්නේ, මට පින් හම්බුන්නේ. මේ ප්‍රේත ආත්මවල ඉන්න අය අකමැතිලු දුස්සීලයන්ට දීලා දෙන පින තමන්ට දෙනවට. ඒක ලබන්න කැමති නෑ කියලා කියන්නේ හිතේ සතුටක් නෑ දුස්සීලයන්ට දන් දෙන්න. එහිඳ එහෙම කාරණාවක් සඳහන් කරලා මේ වඩ්ඩමාන වාසී වැද්ද තුන්වෙනි පාරත් අර දුස්සීල භික්ෂුවට දන් දෙනකොට ප්‍රේතයා කෑ ගහලා කියනවලු මගේ පින මංකොල්ල කනවා කියලා. පිනතින ඊළඟට සඳහන් කළා, දුස්සීලෝ මං විලුම්පති කියලා කියලා තියෙන්නේ මගේ පින මංකොල්ල කනවා කියලා කෑ ගහපු හැටි. ඊළඟට කියනවා දායකයාගේ වශයෙන් දානේ විසුද්ධ වෙනවා කියන එකට තවත් උපමාවක්. මෙතන සඳහන් කරනවා ඉතාම දක්ෂ ගොවියෙක්. ඒ ගොවියට ලැබිලා තියෙනවා කුඹුරක්. ඒක ඉතාම නිසරු කුඹුරක්. නමුත් මේ ගොවියා මේ නිසරු කුඹුර සුදුසු කාලයේ මනාව සුද්ධ කරනවා. සුදුසු කාලයේම කුඹුර හානවා. සුදුසු කාලයේම කුඹුර වපුරනවා. සුදුසු කාලයේ වතුර හරවලා තියෙනවා. සුදුසු කාලයේ පොහොර යොදලා තියෙනවා. මනාව කුඹුරට ආරක්ෂාව සපයලා තියෙනවා. පින්නතුනි, කුඹුර වෙනදට වඩා හොඳට පැහැෙනවා. වෙනදා ඉතාම සරුසාර කුඹුරු වගා කරලා ඒ ගොවියෝ ගත්ත අස්වැන්නට වැඩිය මේ නිසරු කුඹුර මනාව වගා කරලා මේ දක්ෂ ගොවියා අර සරුසාර කුඹුරු වලින් අස්වැන්න ගත්ත ගොවියන්ට වඩා ලොකු අස්වැන්නක් ගත්ත කියලා කියනවා. ඒක තමයි මෙතන උපමාවට පෙන්වන්නේ. දානේ පිළිබඳව මනාව දන්නවනම් දායකයා. ප්‍රතිග්‍රාහකයාගේ සීලය ගැන හිතන්නේ මොකද තමන් හොඳටම පිරිසිදුයි. එනම් තමන්ගේ වශයෙන් දානේ මහත්ඵල කරගන්නවා. දායකයාගේ වශයෙන් දානේ විසුද්ධ වෙනවා කියලා කියන්නේ අන් ඒකටයි කියලා කරුණු සඳහන් කරනවා. පින්නත ඊළඟට අට කතාව පැහැදිලි කරනවා. රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට දෙන දානය ඉතාමත්ම අග්‍රයි. යම් හේතුවකින් රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට දානයක් දුන්න ඒ දානය අතිශයෙන් මග්‍රයි. ගොද දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂේම මනාවම පරිපූර්ණයි. ඒ ඇයි කියලා ප්‍රශ්නිකුත් මෙතන අට්ටකතාව යහල තියෙනවා. එකට උත්තරයක් දෙනවා. භවය පිළිබඳව ආලයක්වත් ඒ පිළිබඳව ප්‍රාර්ථනාවක්වත් නැති නිසා කියලා. රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට දානයක් දීලා මේ දානීය ආනිසංසය නිසා නිවන් දක්නා ජාති දක්වා මට මේ කුසලයේ මේ විදිහට විපාක දිය යුතුයි කියලා ප්‍රාර්ථනාවක් නැහැ. මොකද උන්වහන්සේ නිවනට වැඩම කරලා ඉන්නේ. එනම් භවය පිළිබඳව ප්‍රාර්ථනාවකුත් නැහැ, භවය පිළිබඳව ආලයකුත් නැහැ. මේ දානේ නිසා මට මෙහෙම මෙහෙම භවභෝග සම්පත් ලැබෙන්න ඕන කියලා කාරණාවකුත් නැහැ. ඊළඟට අහනවා, ඇයි රහතන් වහන්සේලා දානඵලය අදහන්නේ නැද්ද කියලා. ඒකට උත්තරයක් සපේනවා. දානඵලය අදහන්න උන් අතර රහතන් වහන්සේලාට සමාන කෙනෙක් නෑ කියලා. රහතන් වහන්සේලා දානඵලය පිළිගන්නේ නෑ නෙමේ, රහතන් වහන්සේලා තරම් දානඵලය පිළිගන්න ඊට සමාන කෙනෙක් ලෝකෙ නෑ කියලා කියන්නේ. අදහන්නේ නෑ කියන කාරණාව නෙමේ. ඊළඟට සඳහන් කරනවා, බුදුරජාණන් වහන්සේ හැර, එතකොට භාග්‍යවතුන් වහන්සේ හැර තමයි මේ කියන්නේ රහතන් වහන්සේලා තරම් දානේ පිළිගන්න වෙනත් කෙනෙක් නෑ. වෙයි භාග්‍යවතුන් වහන්සේ ඊට වඩා එක පිළිගන්නවා. භාග්‍යවතුන් වහන්සේ හැර තමයි මේ කතා කරන්නේ මේ ශාසනයේ හැමතැන. ඊළඟට සඳහන් කරනවා, මොකද පින්නතුනි, රහතන් වහන්සේ කරන කර්මය ඡන්දේ නෑ, රාගේ නෑ. උන්වහන්සේ කරන හැම ක්‍රියාවක්ම ක්‍රියාසිත වලින් තමයි කරලා තියෙන්නේ. ක්‍රියාසිතක් තමයි තියෙන්නේ. එතකොට මොකක්ද මේ ක්‍රියාසිත කියලා කියන්නේ කියන කාරණාව විස්තර කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේට, මහ රහතන් වහන්සේට පහළ වෙන සිත් විශේෂයක් තමයි ක්‍රියාසිත කියලා කියන්නේ. ඒ ක්‍රියාසිත තුල වෙන මතු බලාපොරොත්තු මොකවත් නැහැ. ඒ නිසා ඒ ක්‍රියා සිත පදනම් කරගෙන තමයි මේ දානය පූජා කරන්නේ. ඒ නිසා මහත්ඵලයි. ඊළඟට පින්නතුනි මෙතන නැවත අහනවා, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට දුන්න දානේද මහත්ඵල? එහෙම නැත්තං සැරියුත් මහරහතන් වහන්සේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට දුන්න දානේද මහත්ඵල? උත්තරේ සපේනවා, බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්තයන් වහන්සේට දෙන දානය මහත්ඵලයි කියලා. ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට දුන්න දානය මහත්ඵල වෙන්නේ? සඳහන් කරනවා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් දානයේ විපාකය දන්න කෙනෙක් මේ ලෝකේ නෑ කියලා. සැරියුත් මහරහතන් වහන්සේවත් භාග්‍යතුන් වහන්සේ දානය ගැන දන්න තරම් දන්නේ නෑ. ඒ තරම් උසස් ප්‍රඥාවකින් දානයේ මහත්ඵල බව ගැන දැනගෙනයි බුදුරජාණන් වහන්සේ දන් දෙන්නේ. ආන්ගේ නිසයි භාග්‍යතුන් වහන්සේ දෙන දානය ආනිසංස වෙන්නේ. එහෙනම් පින්නතුනි මේ දානයක් මහත්ඵල කරගන්න කොච්චර දේවල් දැනගන්න ඕනද? කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද? මොනතරම් සංසුන් බවක්, සංවර බවක්, සිහිකල්පනාවක් ඇතුව පින්කම කරගන්න වෙනවද? අතිශය මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න උවමනා නම් කියන කරුණු මේ දේශනාවේ යටාවතේ අපිට මනාව පැහැදිලිවේ. යමෙක් ඒ කාරණාව මනාව තේරුම් අරගෙන මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ මේ බුද්ධාන්තරයෙන් හැබෑ පල නෙලන්ඩ ඒ විදිහට සිහි කල්පනාවෙන් පින්කං කරගන්නව නම් ලැබුණ අවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජන ගත්ත කියල තමයි කියන්නවෙන්න. පින්නතුන ඊළඟට මෙතන කියනවා සම්පදා හතරකින් යුක්තව දන්දුන්නොත් මෙන්න මේ ආත්ම භාවය තුළදීම ඒ දානයේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් කියලා. සම්පදා හතරකින් යුක්ත වෙන්න ඕනේ. එහෙමුණොත් මේ ජීවිතේම විපාක දෙනවා. එතකොට මොකක්ද මේ සම්පදා හතර කියලා කියන්නේ? සඳහන් කරනවා අනුන්ට කරදර නොකර දාන වස්තුව කුසලයෙන්ම උපදවල තියෙන්න ඕනේ. පළවෙනි සම්පදාව කාටවත් කරදර කරන්නේ නැතුව කුසල් සහිතව උපදවන්න ඕනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ ධාර්මික ධනෝපායන ක්‍රම, ධාර්මික රාජ්‍ය සේවය, ඊළඟට ගොවිතැන්, ධාර්මික වෙළඳාම, මේ ආදි වශයෙන් ධාර්මික ධනෝපායන ක්‍රම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අනුන්ට කරදර නොකර ධාර්මිකව උපයාගත්ත වස්තුවක් තියෙන්න ඕනේ. ඊළඟට කියනවා පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා ආදී ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ කියලා. ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත. ඥාන සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ කර්මය, කර්මඵලය මනාව දැනගෙන පින්කමේ මුලත් මැදත් අගත් සම්පූර්ණ කරන්න ඕනේ. පින්කමක් කරන්න අදහසක් පහළ වෙනවා. ඒ අදහස පහළ වෙනකොට කළ යුතු නිසා නම් කරන්නේ පූර්ව චේතනාව හොඳ නැහැ. මොකද පින් ලබන කැමැත්තෙන් මහත්ඵල මහානිසංස කරගන්න බලාපොරොත්තුවක් නැහැ. සමාජ අවමානින් බේරෙන්න වගේ, අනික් අය කරන නිසා වගේ ඒ කරන පින්කමේ පූර්ව චේතනාව හොඳ නැහැ. ඒනම් ඉතින් මුංචන චේතනා, අපර චේතනා එච්චර හොඳනෙත් නැහැ. එහෙනම් පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා මනාව ඥාන සම්ප්‍රයුක්ත කරගෙනම පින්කම කළ යුතුයි කියලා සඳහන් කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා දක්ඛින විභංග සූත්‍රය ආශ්‍රයෙන් සිදු කෙරෙන 6 වෙනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමින් මේ සූත්‍ර අටකතාවෙන් පැහැදිලි කරපු දහම් කරුණු තව ප්‍රමාණය 7 වෙනි දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි. ධර්ම දේශනාව නිමා කරමු.